ගරු මංගල සමරේ මැතිතුමා ඔබතුමාගේ විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවුරුදු ගණනාවක් තිස්සේ රාජපක්ෂ වලව්වේ වලං හොදලා යලි වතාවක් ඒ කටයුත්ත ආරම්භ කරලා තියෙන ඇතුමාගේ බොලඳ කතාවෙන් පස්සේ විශේෂයෙන්ම රාජපක්ෂ යුදයේ වංචා දූෂණ වලට සුදුහුණු ගාන්නට දැන් කරපු වලන් හෝදලා දැන් සුදුහුණු ගාන්නත් හදනවා. අවුරුදු 10ක් තිස්සේ විසිකරපු කටුත් කාලා අර මැඩමුළුණ වලව්වේ එළියේ තිබුණ කටුත් කාලා මෙතන දාපු දැන් ඒ කරපු බොළඳ කතාවෙන් පස්සේ ගරු කතානායකතුමනි, මම කතා කරන්නට ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. Mr. Deputy Speaker, in response to the intense public cry over the so-called bond scam, His Excellency the President appointed a Presidential Commission of Inquiry. මේ මෙතන බන්ඩුල ගුණවර්ධන මන්ත්‍රීතුමත් කිව්වා මේක කෝප් කමිටුවේ නියෝගය පරිදි කරපු මහ බැංකුවේ වුවමනාව පරිදි කරපු වාර්තාවක් කියලා නෑ, ඒක බොරු. මම ඒක බොරු කියලා කියන්නේ ඒ වෙලාවේ හිටපු මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමාගේ නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ කැබිනට් පත්‍රිකාව මම කැබිනට් මණ්ඩලයට 2018 පස්වෙනි මාසේ 21 වෙනිදා ඉදිරිපත් කරා. මම මේක සභාගත කරනවා. මම බොහොම ඉක්මනට වෙලාව නිසා කියන්නේ, His Excellency the President, in the exercise of the powers vested in him by the provisions of the Commission of Inquiry Act No. 17 of 1948, issued a presidential warrant to investigate and inquire into and report with regard to issues A to J on the matters set out in the schedule to the said presidential warrant. Nemulu vistarama me cabinet patrikave tiyenawa. Me cabinet patrikave mama idiripat kara palaweni cabinet patrika me wage cabinet patrika 3-4ක්ම me kaale tuladi idiripat karala visheshayenma agamathi thuma Ranil Wickremesinghe mathumaage ඉල්ලීම පරිදි මේ මම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරේ. එනේ ඉදිරිපත් කිරීමෙන් පසුව තමයි මේ වෝහාරික වාර්තා පහ පසුගියදා අවසන් කරලා මේ පාර්ලිමේන්තුවට බාර දීලා කතානායකතුමා පාර්ලිමේන්තුවේ සභාගත කරා. It was not a bond transaction initiated by the central bank nor by the corp. This inquiry came in to being because of the recommendations of the presidential inquiry which was initiated by President Sirisena at that time. The outcome of this investigation are the 5 reports which was recently tabled in Parliament, which have been debated on the floor of this House for 2 full days. I am deeply surprised that responsible members of Parliament, responsible ministers of the government, are reading out the legalistic jargon which is always there in all such reports to say that even the report says that this is not correct. No. In fact, this is forensic report has been done by, after carefully scrutinizing, 2 of the best forensic experts, companies were chosen, and these reports actually reveal so much about the corruption in this country in the last 20 years. And that is why, after 1 full day of debate, now Honorable Bandula Gunawardana and other irresponsible members of this government are trying to sabotage even the debate and stop us debating and telling the country what is really there. We remember since 2015 the word bond scam became a common term even in the Sinhala language. Kamrupitiyata giyat, Thakmanata giyat, Amparata giyat, Kadamandiyet me bond scam kiyana wacane janathawa pawichchi karanna patan gatta mokada me aya e bond scam ekala apita angil dik karana deshapana aayudayak bawata pat karagatta. හැබැයි මම කියන්නේ නැහැ එතනත් යම් අඩුපාඩු සිදු වුණත් පැහැදිලිවම එක දෙයක් කියන්න පුළුවන් මේ බොන් ස්කෑම් එක නිසා මේ රටට සතයක්වත් අහිමි වෙලා නැහැ මොකද ගරු කතානායකතුමනි ඒ අදාළ මුදල් සියල්ල බැංකුවේ උසාවි නියෝගයක් වගේ ෆ්‍රීස් කරලා තියෙන හැබැයි And may I give you, you speak later. If I can finish, I can. Then put Buddha in up here again a katagarabu. Hey, Mama Tianne, may bond scam maker, Tulin, bond scam maker, Tulin, may Mangutaradena net. Mamma Vedagat, Desapalanya and the Mangutaradena. May. අප මම බොහොම ආඩම්බරයි මේ මම බොහොම ආඩම්බරයි මට නෝන කෙනෙක් නැත්තේ බැරි කමට නෙමෙයි මගේ චොයිස් එක නිසා ඒකත් මම කියනවා ඒ හරි මගේ රසය ඔබතුමාටත් නැ අනේක තියාගන්න මගේ රසය ඔබතුමාටත් නැ හරි මේ ගරු කතානායකතුමනේ අපේ රස ගැන කතා කරන්න නෙමෙයි මෙතෙන්ට ආවේ ලංකා ඉතිහාසයේ සිදු වුණ විශාලතම හොරකම නිකං හොරකම නෙමෙයි බොන් ස්කෑම් එකේ සල්ලි එදා කියපු සල්ලි ගරු කතානායකතුමනේ තාමත් බැංකුවේ තියෙනවා හැබැයි මෙන්න මේ පොතේ මම මේ පහ ගැන මේ තුන ගැන විතරයි වාර්තා තුනයි හරියට නම් ගරු කතානායකතුමනි වාර්තා පහක් කියනවා මේ එක වාර්තාවකට මම හිතන්නේ අපි විවාද කරන්න ඕනේ දවස් දෙකක්වත් ඒ තරම් කරුණිය නමුත් මම මේ කියාගෙන ආවේ මේ වාර්තාවේ මොනවද තියෙන්නේ 2018 දක්වාස මහ බැංකුවේ වුණ ඒ ගනුදෙනු සම්බන්ධයෙන් කාරණා තියෙනවා. හැබැයි මම කිව්වේ එදා කතා කරපු බොන් ස්කෑම් එක මහා අයිස්කන්ධක පුංචි උඩක් විතරයි. That was merely the tip of an iceberg. And Mr. Deputy Speaker, the forensic reports, the five forensic reports reveal in detail the systematic plundering of public funds over the years by a mafia network of family and friends. I will come to it. I'm not making irresponsible statements. Mahabanku ඇතුලේ අවුරුදු ගානක් 2005න් පස්සේ රටේ තිබුණා වගේම මහබැංකුවේ පවුල් ගහක් වැවිලා තියෙනවා. පවුල් ගහක් මේ වැහිලා තියෙනවා. Over 10 billion rupees have been plundered under the stewardship of the then governor Niwad Cabral and the monetary board when the then treasury secretary Dr. P.B. Jayasundar, a man whom I have the highest respect for, was also a member. Me nikamma nikam horakamak nemei katha nayakatumani me rate weda karana janathawage ekai man kiwe man me paha ganama katha karanna welawak ne මේ EPF employees provident fund එකෙන් මේ රටේ අහිංසක වැඩ කරන ජනතාවගේ සල්ලි ක්‍රමානුකූලව වසර ගණනාවක් තිස්සේ මංකොල්ල කාපු හැටි විස්තරාත්මකව තියෙනවා. ඒකයි මේ බය වෙලා ඉන්නේ. In fact, as I said earlier, sir, due to the time allocated to me, I will touch on Report 3, which set out in detail how the family, that mafia of family and friends, pillaged the employer's provident fund. I don't know, actually, the English language does not perhaps have a suitable word. Pillage, I think, is not enough to describe this great crime. Perhaps I should use the word plunder. The plundering of workers' funds. Or even better, if I have the way, I will name this final report by the KPMG on the EPF robbery. I think this report should be named the rape of the employer's provident fund. The fund has been raped systematically over the 5 years, and it has been done by a network of family and friends of the then governor. In fact, in this report, there is a family tree. This is not some political concoction. This is done by the company. You have Mr. Ajit Niwad Kabral, governor from 2006 to 2015. And then associated with HDFC during the same tenure, when some of these dealings took place, were Vikrama Singha's sister, Ravindra Balkan Thambaya, brother-in-law, Nihal Fonseca, cousin, Amal Kabral, cousin, Shibral Renuka Thambaya, niece. This is just a few names of the family tree which started growing inside the central bank in order to spirit away the funds which were there for the working people of this country. In fact, as you know, Mr. Speaker, EPF is Sri Lanka's largest funds with assets upon rupees 2.29 trillion as of 2018. 2.29 trillion in 2018, and monthly contribution was rupees 12 billion with over 18.2 billion contributors from over 86,200 employers. අසු හයදාස් දෙසියක් මේ රටේ සේවකයන් මේකට මුදල් දානවා. මේ හොරකම් කරලා තියෙන්නේ වෙන කාගේවත් නෙමෙයි, මෙන්න මේ අයගේ සල්ලි. Therefore had been violation of rules and deficiencies in the approval process for investments in banking and financial institutions. Investment in 5 banking institutions were made on the directive of ANC with no prior approval. EPF has invested its money in many companies, including 9 companies which were scrutinized in depth in the analysis. The losses were in the form of realized loss on sales or investment or impairment loss recorded in EPF books. EPF has invested a total sum of rupees 158 billion in a total of 84 listed companies. A total of rupees 1,142.63 million, that is approximately 1.1 billion, has been invested in 17 unlisted companies after 1998. This investment has generated dividends as the next capital loss for the period, 388.79. investment in a total of 84 listed companies with a total number of transactions of 4,886 during 2006 and 17. Investment in 15 companies has generated a loss of 9,198.5 million. Ekiyanne billion 9.5 on 909 transaction and meva athawasemma man me bohoma saralawa kiyanne meke vita taakshanikoma me hama deyak ganama kiyenawa there were over 4800 transactions of investment above rupees 10 million in over 80 listed companies between 2006 and 17 of which 193 were loss making transactions. The total value of transaction was about 130 billion. The upper limit for investment in a company was 2% in 2001 dime EPF salli 2001 wenakota samagamaka daanna puluwan 102 eke seemawak thibuna mokada e salli araksha karanna ona nisa habai eka rajapaksha aandu awain passe kramaanukoolawa Ranil Wickremesinghe අගමැතිවරයා වශයෙන් ඉන්නකොට 102 සීමාව තිබ්බා. නමුත් රාජපක්ෂ ආණ්ඩුව ආපු වෙලේ ඉඳන් මේක 104 ඉඳන් 2011 වෙනකොට 115 දක්වා වැඩි කරගත්තා. හැබැයි ඊටත් වඩා සමහර වෙලාවට EPF සල්ලි has broken those limits by investing higher amounts in many companies. මීටත් වඩා වැඩිමිල කර මම කියපු ඥාති මිත්‍ර මාෆියාවේ හිටපු සමාගම් එයාට අයිතිවාසිකම් කියන්න පුළුවන් සමාගම් ගොඩක් තිබුණා ඒවටත් මේ සල්ලි ඒ කියපු සීමාවටත් වඩා ඉන්වෙස්ට් කරපු විස්තර තියෙනවා
තව විනාඩි දෙකයි ඔබතුමා තියෙන්නේ 2 minutes
in some instances EPF employees acted as counterparties to EPF trading transactions Nobody noted the conflicts of interest and inappropriate benefits directly derived by those employees. EPF has invested in loss-making companies. Investments were in major companies, nearly all of them contributed to the loss incurred by the EPF. Many of the transactions associated with higher volumes and values of those companies have taken place in 2010 and 2011. When purchases were made by EPF, share prices were high, and subsequently they came down. In general, this is the pump and dump policy of the then government. In fact, three breaches occurred in the following. Again, I'm quoting very quickly from this report. Investigation revealed that various activities in EPF including investment in trading or investment portfolio were performed without express approval or mandate in the IPS ITG. Key deviations that were noted are portfolio level breaches and breach of individual security limit and trading limit, investment transactions without ICAMB approval, deviation from IC plans for execution of transactions, irregularities in addition of companies to the ASL, investments made without adequate analysis, unsigned deal tickets and settlement sheets, investment in unlisted equity without express provisions in IPS, ITG and approval of monetary board. For example, investment of rupees 500 million in Sri Lankan Airlines in 2010, investment of 1 billion for Sri Lanka catering, investment of 1,539.44 rupees in 5 banking shares based on instructions, approval from the governor personally during 2009-2010. So I really, as I said, the five reports actually warrants at least 5 days of debate in this house. This is one of the most shocking revelations the country has ever seen, and that is why I say, in fact, again I say that this report should be named the rape of the EPF because it shows how the money of the poor working people of this country was systematically robbed pillaged and plundered during the period the then governor, Mr. Niwan Cabral, was in charge. So basically, I think that like all other things, let's not debate this house and forget about it and then allow the same things to continue happening, perhaps in a far, even in a faster pace in the future. I think rather than taking sides and trying to justify one's own side, it's time that the country as a whole, as the Honourable Anuradhi Sahanayake has said, must get together at least now to ensure that such daylight robbery of public assets do not take place in the future. Thank you.
Thank you. Garo D.B. Herath Mantrituma. Butumare Vinadi Atai.
Garo Mulasana Rode.
Osanakaram Garo Mantrituma.
Then, Katika Life, Katika in Thomas Abavadavit Natinsa, Obatuma Salakabal Noada, Niemite Kaletavada. ඔවුන්ගේ කතාවට ඉඩක් දෙන්න කියලා මම මේ
ග්ලෂ්මන් යාප අභිවදන මැතිතුමාට විනාඩි 10ක් තිබුණා ඒක 18 කළා තියෙනවා මම 8ක් එතුමාට දෙනවා 10ක් ඉදිරි කළා එතුමාට ඔබ දව කතා කරන්න ගරු හේරත් මන්තුමා කතා කරන්න
මොලාසන ආරෝඩ ගරු මන්තිතුමනි එතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාවක් ලබා දීම පිළිබඳව පෞගේ කාල වකවාන තුල Merati ආන්දෝලනාත්මක වෙච්ච බරපතල මාතෘකාවක් තමයි මහ බැංකු මගඩිය. හුඟක් වෙලාවලදී මහජන මතය මේ වෙනුවෙන් භාවිතා කරපු වෙලාවල් තිබුණා. කවුරු මොනවා කිව්වත් මූලාසන ආරෝඪ ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම පෞගිය කාල වකවානුව තුල මහජනතාව රැස් වෙච්ච හැම තැනකම Mahabanku Magadi Pilibandu Katakaran Deduna. Sesin Yahapal Nandu Didas Pahalu Aurude Merate Valet Patuni Janavari Masi Dahanavin Dagametuere Durundila. In Anaturu E Aurude Pebervari Masi Visihata May Mahabanku Ganadunu Karanta Sidona. Apo Nevatava Tavak Coop Committee in Elizabeth Karnaval Lake Sesin Ma. Merati Mahajanatavagi Hadavata Bandu Mahabanku Vancha Pilibandava Vivida Avastava and Valadi Commission Sabavisin Karnu Karna Idripatkaran Siduna Palavinatus Avastava Tamai Palamu Coop Committee Vartava Divu Gunasekar Metumagi Vartava E in Anaturu Devana Coop Committee Vartava Sunil Handuneti Metumagi Vartava Tumminia Viganaka Dipatuma Departami Dripatkala Vartava හතර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පහ වෝහාරික විගණන වාර්තාව දැන් වෝහාරික විගණන වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු වෙලා තියෙන වෙලාව විශේෂයෙන්ම මේ මහ බැංකු වංචාව පිළිබඳව කවුරු මොනවා කිව්වත් එක පැත්තකින් 2005 ඉඳලා 2015 දක්වා බැංකු ධනදෙනු පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා මේ වාර්තාවට අඩංගු වෙලා තියෙනවා ඒ වගේම 2015 න් පස්සේ සිදුණු ක්‍රියාකාරකම් පිළිබඳව මේ වාර්තාවේ අන්තර්ගත වෙලා තියෙනවා. අපි මේ කාරණාවට පාදක වෙච්ච කාරණාව 2015 අවුරුද්දේ ජනවාරි මාසේ 19 රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අගමැති වුණාම විශේෂයෙන්ම මහා බැංකුව එතෙක් මුදල් අමාත්‍යාංශයට අයිති වෙලා තිබුණු ඒ මහා බැංකුව අගමැතිතුමා යටතේ පවරා ගැනීම ක්‍රියාවලිය In Anaturu, Etumagi Hitavete Kwitcher Videsi Rataka Purvesikam Tiena Pudgalek Mahabanku Adipate Varabata Patkirim Nevatavatavak me Parliament Tweet Agametuma Ohupilibandu Charisatika Labadun Karnav Evagam Ohume Ratin Ivatula Yanakota Oh Nevata Genagan Dona Puluangi Kina Karnav Agametuvera Sahatiki Vima Triavali මේ සියලු කාරණාත් එක්ක ගත්තහම අපිට බරපතල විදිහට විවස්ථා දායකයේ නායකත්වය මේ මහ බැංකු මංකොල්ලට හවුල් වුණු ආකාරයේ ඍජුවම ප්‍රකාශ වෙච්ච අවස්ථාවල් ඉන් අනතුරුව මුලාසනාරූඪ ගරු සභාපතිතුමනි, මේ කාරණාව එළිදරව් වුණහම සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ නීතිඥවරු තුන්දෙනෙක් පත් කරලා මේ මුදල් ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කරලා ඔවුන් නිවැරදි කියලා රටට එළිදරව් කරපු මාතෘකාව. ඉන් අනතුරුව කෝප් කමිටු වාර්තාව ඩිව් ගුණසේකර මැතිතුමාගේ එළිදැක්වීමට පෙර පාර්ලිමේන්තු විසුරුව හරින්නට හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමේ ක්‍රියාවලිය. එහෙමයි, එකඟ වෙන්න ඕනේ ඒකට. ඔව්, 100%ක්ම එකඟයි. ඒ වගේම සුජීව සේරසිංහ මහතා මේ හා සම්බන්ධව ඉදිරිපත් කරපු උසාවියට ගිහිල්ලා ඩිව් ගුණසේකර මැතිතුමාගේ වාර්තාවට එරෙහිව උසාවි තීන්දුවක් ගැනීම. ඊළඟට දෙවැනි කෝප් කමිටු වාර්තාව පාත් සටහන් යොදවලා මේ පාර්ලිමේන්තුවේ එවකට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ ගිනුමට එක්ක සම්බන්ධ වුණු කාරණාව. ඉන් අනතුරුව අපි දැක්කා මහබැංකු මගඩියෙන් පස්සේ අර්ජුන මහේන්ද්‍ර මහත්තයා නැවත මහබැංකුවේ අධිපතිවරයා බවට පත් කිරීම. ඊළඟට මහබැංකුවේ මේ ගනුදෙනුව හා සම්බන්ධ පර්පචුවල් ත්‍රෙසරි සමාගමේ අයිතිකරුවා මහබැංකුවේ එවකට හිටපු අධිපතිතුමාගේ බෑනනුවන්. ඔහුගේ මුල්ලි ආයතනයේ මුළු වටිනාකම මිලියන 300යි. ඔහු මේ බැංකු ගනුදෙනුවෙන් පස්සේ 100%ට 1500ක ආදායමක් වාර්තා කරයි කියලා මේ රටේ සඳහන් වීම. ඉතින් මේ වගේ කාරණාවල් එක ගත්තහම විශේෂයෙන්ම මේ මහබැංකු මංකොල්ලේ පිළිබඳව එවකට පාලක පක්ෂය ඍජුවම සම්බන්ධ වුණු ආකාරය පිළිබඳව හොඳටම සාක්ෂි තියෙනවා කියන එක පිළිබඳව මා මේ සභාවේ අවධානය යොමු කරන්න කැමැතියි. ඒ වගේම ඉන් අනතුරුව ගත්තහම මේ ක්‍රියාවලිය මේ විදිහට නිර්මාණය කරලා යන වකවානුවක් තුළ විශේෂයෙන්ම පාලක පක්ෂය හැටියට මේ ඉදිරිපත් කරපු කාරණාත් එක්ක ගත්තහම මේ සියලුම කාරණා ආණ්ඩුවේ එවකට පාලක පක්ෂයේ බාරගත්තු කාරණාව පිළිබඳව අපිට පැහැදිලිව මතක් කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ කෝප් කමිටු වාර්තාමණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන 2005 සිට 2015 දක්වා ඒ මුදල් ගනුදෙනු පිළිබඳව කතා කරනකොට හැමදාම මේ ගනුදෙනු වලට සම්බන්ධ වුණේ රාජ්‍ය ආයතන. ඊළඟට ඒ රාජ්‍ය ආයතන පාඩුව ලැබුණේ නැහැ. යම්කිසි වරප්‍රසාදයක් ලැබුණා නම් ඒ රාජ්‍ය ආයතන වලට මුල්ලිය ශක්තිය වර්ධනය කරගන්න දායක වෙච්ච ආකාරය බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.
විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාටව.
ඒ වගේම ඒ වගේ පසුබිමක් තුළ මේ ගනුදෙනු කාරණාවල් එක්ක ගත්තහම අපිට සැකයක් සිද්ධ වෙනවා. එකක් 2005 ඉඳලා 2015 දක්වා තිබිච්ච ගනුදෙනුත් 2015න් පස්සේ මේ මහ බැංකුවේ හා සම්බන්ධ ගනුදෙනු කරලා තියෙන පෞද්ගලික අංශයත් එක්ක. ඉතින් මේ කාරණා දෙක බරපතල වෙනසක්. ඒ නිසා රාජ්‍ය ආයතනයක එක්ක සම්බන්ධ කරපු ගනුදෙනු පෞද්ගලික අංශයට ගියයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට විශේෂයෙන්ම 2015 දක්වා මේ 2015 දක්වා මේ ගනුදෙනු කරන්න දායක වුණේ EPF ආයතනය, ලංකා බැංකුව, මහජන බැංකුව ආදී ආයතන. ඒ වගේ තත්ත්වයන් තුළ පැහැදිලිව මතක් කරන්න ඕන මේ රාජ්‍ය ආයතන එක සම්බන්ධීකරණය ක්‍රියාවලියට එවකට තිබුණු රජයන් දායක වීමත්, ඉන් අනතුරුව යහපාලන රජයේ බලයට පත් වුණාට පස්සේ මේ වගේ පෞද්ගලික ආයතනත් එක්ක සම්බන්ධ වීම. ඊළඟට මහ බැංකුවේ අධිපතිවරයා මේ මුල්ලිය ගනුදෙනු පවත්වන වෙලාවල්වලදී රාජ්‍ය මුල්ලිය ආයතන වලට මැදිහත් වෙන එක වළක්වන්නට ගත ක්‍රියාකාරකම් මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඉතාම පැහැදිලිව කියන්න ඕන විශේෂයෙන්ම මේ විගණකාධිපතිතුමාට යමක් කරන්න තියෙන වෙලාවක එතුමාට බලය පැවරනවා මේ මුල්ලිය ගනුදෙනු පිළිබඳව නිදහසේ තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්න. එහෙම වෙලාවක විශේෂයෙන්ම ඉන්දියාවේ මේ මුල්ලිය කටයුතු වලට සම්බන්ධිත විගණන ආයතනය අල්ල සහ දූෂණ වලට සම්බන්ධය කියලා එළිදරව් තියෙන වෙලාවක ඒ ආරංචිය කනවැකිච්ච වෙලාවේ වුණත් විගණකාධිපතිවරයා මේ කාරණාවට මැදිහත් නොවි සුපුරුදු විදියට ඒ දූෂණ දසන් ලක්වෙච්ච මුල්ලිය වංචාවලට සම්බන්ධිත මේ ආයතන දෙකට මේ විගණනේ කරන්නට නිරීක්ෂණ ඉදිරිපත් කරන්න අවස්ථාව දීලා තියෙනවා. මේ කාරණාත් එක්ක ගත්තහම විශේෂයෙන්ම මේ වගේ දූෂිත ආයතනයක් සම්බන්ධ කරගෙන මේ කටයුත්ත කරලා මේ ප්‍රධාන වශයෙන් මහජනතාවගේ අවධානය ලක්වලා තිබිච්ච 2015න් පස්සේ මේ ඇතිවෙච්ච මහා දැවැන්ත මුදල් මංකොල්ලේ පිළිබඳව විමර්ශනය කිරීම වෙනුවට ඒ මතය වෙනස් කරමින් තවත් ඈතට ගිහිල්ලා කරන ක්‍රියාකාරකමක් පිළිබඳව සාකච්ඡා කරලා එවකට මේ රටේ ආර්ථිකයට වටිනාකම් එකතු කරපු ඒ මුල්‍ය ආයතන නිලධාරි මේ විදිහට විවේචන කරන එක පිළිබඳව අපිට කොහෙත්ම අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ආර්ථික වර්ධන වේගය ඉතාමත් හොඳ තැනකට තිබිච්ච කාලයක් වවානුවයි. ඊට පස්සේ යහපාලන ආණ්ඩුවට පස්සේ මේ රටේ ආර්ථික වර්ධන වේගය සාමූලිකව කඩාගෙන වැටිලා දුප්පත් මිනිසුන්ගේ රටක් බවට පරිවර්තනය කරන්න පාලක පක්ෂය කටයුතු කරපු කාරණාව ගත්තාම විශේෂයෙන් මේ මහ බැංකු මංකොල්ල බෙහෙවින්ම මූලික වෙලා තියෙනවා කියනක මා අමුතුවෙන් කිය යුතු කාරණාවක් නෙවෙයි.
අවසාන කරන ගරමන්තුමා,
ඒ වගේ තත්ත්වයක් තුළ විශේෂයෙන්ම මේ විශේෂ ප්‍රතික්ෂේප වෙච්ච ඒ වගේම ඇතුලේ වංචාව සිද්ධ වෙනවා කියපු ආයතන දෙකක් අරගෙන මේ රටේ ආර්ථිකයේ හදවත බඳු මේ මහ බැංකුවේ කාරණාවල් පිළිබඳව සාකච්ඡා කරලා මේ වගේ වார்த்தාවක් ඉදිරිපත් කරලා යහපාල නාණ්ඩු කරපු මහා දැවැන්ත බංකොල්ලේ පිළිබඳව වසන් කරන්න කටයුතු කිරීම අපි ප්‍රතික්ෂේප කරන බව මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු අනුරසා නායක මැතිතුමා. ඔබතුමාට විනාඩි 22යි. ඊට පෙර ගරු තුරරත්න මන්තුමා මූලාසන පැමිණ ඇත.
ගරු මූලාසනීය සභාපතිතුමනි, විශේෂයෙන්ම මහා බැංකුවේ බැඳුම් කර හුවමාරු හරහා අත්පත් වී තිබෙන පාඩුවත් සිදුකට තිබෙන හොරකමත් පිළිබඳ තමයි අප අද මේ පාර්ලිමේන්තු විවාදය පවත්වන්නේ. ගරු සභාපතිතුමනි, මා හිතනවා මීට පෙර අවස්ථා ගණනාවකදීම අපේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන ලද පාලක කණ්ඩායම්, ඒවට අනුබල දෙන ලද තමගේ සහචර කණ්ඩායම් පිළිබඳව මේ පාර්ලිමේන්තු විවාද පවත්වලා තිබෙනවා. විශේෂයෙන්ම අප කරුණ ඉදිරිපත් කළා තිබෙනවා. අදත් අපි එවැනි පාලක කණ්ඩායමක් සහ එහි සහචර කණ්ඩායම් විසින් මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කිරීම හොරකම් කිරීම පිළිබඳව විවාදයක් මේ පාර්ලිමේන්තුවේ පවත්වනවා. අපි දන්නවා ගරු සභාපතිතුමනි, අපේ රට සෑම නිර්ණායකයෙක්ම ගත්තාම දුප්පත් භාවයට පත් වෙලා තිබෙන රටක්. ඒ නිසා තමයි ජනාධිපතිවරයා පසුගියද ඉන්දියාවට ගොස් ප්‍රකාශ කරන්නේ අපට ණය ගෙවා ගන්න විදියක් නැහැ, අඩුම තරමේ අපේ ණය වාරිකේ අවුරුදු 3කටවත් කල් දාලා දෙන්න කියලා. ඒ අපේ දුප්පත්කම. හැබැයි ගරු සභාපතිතුමනි, අපේ රට දුප්පත් උනේ කොහොමද කියලා හොයාගන්න තියෙන ප්‍රධානම සාධකය තමයි මේ පාලකයන් සහ පාලකයන් අවට හිටපු සහචර කණ්ඩායම් පොහොසත් උනේ කොහොමද කියලා හොයාගැනීම. මේ පාලකයන් සවුන්ගේ සහචර කණ්ඩායම් අති දැවැන්ත ධනස්කන්ධක් එක්රස් කරගත්තු කණ්ඩායම් බවට පත් උනේ කොහොමද කියලා හොයාගත්තොත් අපේ රට දුප්පත් උනේ කොහොමද කියලා හොයාගන්න පුළුවන්. ඒ මෑත කාලයේ පමණක් ගරු සභාපතිතුමනි ආන්දෝලනයේ තුඩු දෙමින් තිබෙන ගනුදෙනු ගැන ඔබ හිතන්න යම. මට මතකයි හිටපු ජනාධිපතිවරයා නෙළුම් කුළුණ විවෘත කරන වෙලාවේදී කිව්වා පළවෙනි වාරිකේ 2012 දී කිව්වා කෝටි 200ක් ලක්ෂ 20000ක් නමුත් සිද්ධ වෙච්ච දෙයක් නැහැ කිව්වා. ඒ වගේම හිටපු ජනාධිපතිවරයා නිල්වලා ව්‍යාපෘතියට 2015 ජනවාරි මාසේ 7 ඒ කියන්නේ ඡන්දෙට කලින් දිනේ කෝටි 2500ක් ලබා දීලා තිබුණා වෙච්ච දෙයක් නැහැ කියලා කිව්වා හිටපු ජනාධිපතිවරයා. මේ ගණන්. ඒ වගේම මිග් ප්‍රහාරක යානා ගනුදෙනුව පිළිබඳව අද ඉතා හොඳින් කරුණු අනාවරණය වෙමින් තිබෙනවා. ඩොලර් මිලියන 14කට වියදම් කොට තිබෙන ඩොලර් මිලියන 7කට ගත හැකි යානා බව ඩොලර් මිලියන 7කට අධික ප්‍රමාණයක් වංචා කොට තිබෙන බව එතන ඉල්දරව් වෙමින් තිබෙනවා. ඒ වගේම ගරු කතානායක ගරු සභාපතිතුමනි, පසුගියදා එයාබස් ගනුදෙනුව පිළිබඳව කරුණු ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම ගුවන් යානා 10ක් මිලදී ගැනීම හා 4ක් කල්බදු ක්‍රමයට මිලදී ගැනීම හරහා කොමිස් මුදල ලක්ෂ 30,000ක් එකඟ වූ බවත් එයින් ලක්ෂ 3,600ක් එහි ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳගේ ගිණුමට බැරකරට තිබෙන බවත් එළිදරව් වුණා. ඒ වගේම එම ඉතාමත් අහිතකර ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම කැන්සල් කිරීම සඳහා පැවති පාලනේ ඩොලර් මිලියන 108ක් හෙවත් රුපියල් 10,19,400ක් ගෙවා තිබෙන බව එළිදරව් වුණා. ඒ වගේම මහ බැංකු ගනුදෙනුවේදී පසුගියදා මීට පෙර පැවති පාලනය විශේෂයෙන්ම බලයට පත්වෙලා ඉතා කෙටි කාලයක් තුළ 2015 දෙස් පෙබරවාරි මාසේ 27 වෙනිදා කරලද ගනුදෙනු හරහා සිදු වී තිබෙන හොරකම කෝටි 1,100ක් බව 10,11,000ක් බව පසුගියදා කෝප වාර්තාව කරා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද මේ බැඳුම් කරේ 2015ට පෙර මිලදී ගැනීම පිළිබඳව විගණන වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. එතර සිදු වී තිබෙන පාඩුව සහ හොරකම එකතු ගත්තොත් 10,10,470ක් බව දැන් ඉදිරිපත් කමින් තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද? අපේ රටේ මහජනයාගේ ධනය 10,00,000 ගණන් හොරකම් කරන නාස්ති කරන පාලනයන් සහ පාලකයන් ගොඩ නගා තිබෙන බව මේ ඉතා කෙටි කාලයක් ඇතුළත ඕනෑවටත් වඩා වැඩියෙන් අපිට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ හොරකම් සාමයේ හොරකම් වල කණ්ඩායම් බැලුවොත් ගරු සභාපතිතුමනි මේ ඉතාම සමීපත සබත්තාවෙන් තිබෙන කණ්ඩායමක් තමයි මේ හොරකම් වල නිරත වෙමින් තිබෙන්නේ. එයාබස් ගනුදෙනුව ගත්තොත් එයාබස් මිලදී ගැනීම සඳහා අනුමත කරන අධ්‍යක්ෂක මණ්ඩලී ඒ සභාපතිවරයා බවට පත් වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍ය ඔහුගේ බිරිඳගේ අයියා. එයා ලංකා සමාගම සභාපතිවරයා බවට පත් වෙනවා. එහි අධ්‍යක්ෂක මණ්ඩලයට එනවා චමල් රාජපක්ෂ මහත්මගේ පුතා. එම තීන්දුව ගන්නවා චමල් රාජපක්ෂගේ ගෙදර. හරිද? එහි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වෙනවා කපිල චන්ද්‍රසේන. පසුගිය දින 52 ආණ්ඩුවේදී ඒ කපිල චන්ද්‍රසේන යළි එයා ලංකාවේ සභාපතිවරයා බවට පත් වෙනවා. මේ තිබෙන ඉතාම සමීප සබඳතාවය. ඒ වගේම එම ගනුදෙනුව කැන්සල් කරන තීන්දුව ගන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා අජිත් දයස් රනිල් වික්‍රමසිංහගේ පන්තියේ මිතුරා. එම අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරනවා එහි ප්‍රධාන විධායක නිලධාරියට නියෝජනය කරනවා සුරේන් රත්වත්ත. රනිල් වික්‍රමසිංහ ඉතාම සමීප මිතුරා වන චරිත රත්වත්තගේ සොයුරා. ඒ සබඳතාවයි. ඊළඟ මහ බැංකුවේ ගනුදෙනු පිළිබඳ බලමු. අධිපති ධූරය හොබවන අජිත් නිවාඩ් කබ්‍රාල් ප්‍රධානතම මූල්‍ය සමාගමකට ලියාපදිංචි සහතික ලබා දෙන පර්පචුවල් සමාගමට ඒ වෙනුවට අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ සොහිරිය එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හැටියට කටයුතු කරනවා. ඒ වගේම අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ තවත් ඥාතීන් ගණනාවක් මේ මහ බැංකුවේ බැඳුම් කර මිලදී ගැනීමේ කටයුතු වල නියැලෙන මූල්‍ය සමාගම්වල සමාජික මූල්‍ය සමාගම්වල නිලධාරීන් බවට පත් වෙනවා. ඒතර එතන තම වලල්ලා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙන ඔහු සතුවට මහ බැංකුව ඔහු යටතට පවර ගන්නවා. තමගේ අතිජාත මිත්‍රයා අර්ජුන මහේන්ද්‍රන් එහි සභාපතිවරයා බවට පත් කරගන්නවා. අර්ජුන මහේන්ද්‍රන් තමන්ගේ ගනුදෙනුවලදී ඉතාමත් අහිතකර පාඩු සිදුවන වංචාවන් සිදුවන ගනුදෙනුව කරන්නේ තමන්ගේ බෑනා අර්ජුන ඇලෝල්සි සමග. කොහොමද මේ සබඳතාවය? මිග් ගනුදෙනුව පිළිබඳව සාකච්ඡාව ගොඩනගමින් තිබෙනවා. මිග් ගනුදෙනුවේ ප්‍රධාන චූදිතේ බවට පත්වලා තිබෙන එවකට රුසියාව හිටපු තානාපතිවරයා සාමාන්‍යයෙන් ගරු සභාපතින අපේ රටේ තානාපති ධූරයක් අවුරුදු 3-3ට මාරු කරනවා. හැබැයි උදයංග වීරතුංග අවුරුදු 3-3ට මාරු කරේ නැහැ. අවුරුදු 6කට ආසන්න කාලයක් එක දිගට රුසියාවේ තානාපතිවරයා බවට පත් වුණා ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඥාති සොහොයුරා. ඔහු තමයි මිග් ගනුදෙනුවේ චූදිතයා බවට පත් වී තිබෙන්නේ. ඒ වගේම
ඇමරිකා නෙක්සස් ජනපදයේ හිටපු තානාපතිවරයා ජාලි වික්‍රමසූරිය. ඔහුට අද රතුවරෙන් තුනිකුත් කරලා තිබෙනවා. තානාපතිවරයා හැටේ කටයුතු කරනකොට සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවයන් පිළිබඳ රතුවරෙන් තුනිකුත් කරලා තිබෙනවා. ඔහු කවුද? ඔහු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඥාති සොහොයුරෙක් බවට පත් වෙනවා. එනිසා මොකද්ද මේ සිදුවී තිබෙන්නේ? මේ කණ්ඩායම් දෙකේම අතිශය දූෂිත වලල්ල අපේ රට පාලනය කරමින් තිබෙනවා. මේ රටේ ආර්ථිකය හපයක් බවට පත්කොට තිබෙන්නේ මේ දූෂිත වලල්ල. ඒ දූෂිත වලල්ලේ ඥාති සබත්තාවයන් තිබෙනවා. ඒ දූෂිත වලල්ලේ පන්ති සබත්තාවයන් තිබෙනවා. ඒ දූෂිත වලල්ලේ යාළු මිත්‍රකම් තිබෙනවා. එනිසා මේ දූෂිත වලල්ල දශක ගණනාවක් තිස්සේ අපේ රට පාලනය කරමින් අපේ රටේ ආර්ථිකය අද හපයක් බවට පත් කරමින් තිබෙනවා. එනිසා තමයි ගරු සභාපතිතුමා කියන්නේ මේ දූෂිත වලල්ල ධනෙ එක්රස් කරගත්තු ආකාරය ගැන හොයලා බලන්න. මේ රට දුප්පත් වෙච්ච ආකාරය ගැන අපිට හොයලා බලන්න පුළුවන්. මේ රට දුප්පත් උනේ කොහොමද කියලා හොයන්න පුළුවන්. මේ අය පෝසත් උනේ කොහොමද කියලා හොයාගත්තු. මෙතරේ තියෙන්නේ. මේක තමයි අද අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට අපේ ප්‍රවේශය කුමක්ද? මා දන්නවා සමහර අයගේ ප්‍රවේශය මා කලිනුත් කිව්වා. තමන්ගේ පාලනයන් ඇතුලේ සිද්ධ වෙන වංචා දූෂණ සුද්ධ කිරීමෙත් අනෙක් පාලනයට ඇඟිල්ල දිගු කිරීමෙත් ප්‍රවේශයකට තමයි අනිත් කණ්ඩායම් මෙම සාකච්ඡාවට මෙදියත් වෙන්නේ. මා වාසුදේව නානායක්කාර මහත්මගේ කතාව ආපුවම ඔහු රනිල් වික්‍රමසිංහ කාලයේ සිදු මහ බැංකු ගනුදෙනුව පිළිබඳව විශාල කඩිබෑමක් කරන අතර කබ්‍රාල්ගේ ගනුදෙනුව පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියක නිරත වෙනවා. එවගේ මංගල සමරවීරගේ කතාව ආපුවම කබ්‍රාල්ගේ දූෂණයට තඩිබෑමක් සිදු කරන අතර අර්ජුන මහේන්ද්‍රගේ ගනුදෙනුව පිරිසුදු කරනවා. මොකද සිදුවී තිබෙන්නේ? මේක පාර්ලිමේන්තුවද? තමන්ගේ මිතුරන් තමන් හවුල්ලු වංචා දූෂණ ආරක්ෂා කරනත් තමන්ගට එකගනව් තමන්ගේ ප්‍රතිපාර්ශ්වයන්ගේ වංචා දූෂණ පිළිබඳව හඬ නැගීමත් බවට අද මේ පාර්ලිමේන්තුව පත් වී තිබෙනවා. එනිසා ගරු සභාපතිතුමනි, අපි අද කල්පනා කරලා බලන්න ඕන කරුණු කීපයක් තිබෙනවා. එක, තව දුරටත් අපේ රට මේ දූෂිත වලල්ලක ගොදුරුපවට පත් වී තිබෙන ව්‍යසනයෙන් අපේ රට මුදවා ගත යුතු නැද්ද? මා දන්නවා කටියාවේ ඔබතුමා, කටියාවේ සාමාන්‍ය කෙනෙකුගේ ජීවිත ගත වෙන්නේ කොහොමද? උන්ගේ දරුවට හරියට පාසලක් නැත්නම්, අසනීප වෙන කෙනාට බෙහෙත් ගන්න ඉස්පිරිතාලයක් නැත්නම්, නිලා ගන්න අස්වැන්න විකුණ ගන්න විදියක් නැත්නම්, නොතමින්න වහලයක් හදා ගන්න විදියක් නැත්නම්, හරියට අසනීප වූ දරුවෙකුට නිසි ප්‍රතිකාරයක් ගන්න විදියක් නැත්නම්, විශාල බලාපොරොත්තු තියෙන තරුණයෙකුට නිසි ආදායම් මාර්ගයක් හදා ගන්න බැරුව ජනතාව අතිශය දුෂ්කර ජීවිත ගත කරද්දී මේ පාලක පැලැන්තිය ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රස් කරගනිමින් අතිශය සුඛ වීර්ණ සහිත ජීවිත ගත කරනවා. එහෙම නෙවෙයිද? කොහෙන්ද මේ කොහෙන්ද උපයා ගත්තේ? වාහනික සමහර අය මීට දශක දෙකකට පෙර ඔවුන්ගේ ජීවිත අපි දන්නවා. හැබැයි අද ඔවුන්ගේ ජීවිත අතිශය සුඛ වීර්ණ සහිත ජීවිත බවට පත් කරගෙන තිබෙන කොහොමද කියනත් අපි දන්නවා. එනිසා මා හිතන්නේ මේ ගනුදෙනුව පිළිබඳ අපි මේ විවාද කරලා එහෙට මෙහෙට අඬබැන ගැනීමෙන් ගරු සභාපතිතුමනි රටට කිස්සතක් වෙන්නේ නැහැ. අද කළ යුතු වන්නේ මේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලකයන් සහ පාලක පැලැන්තියට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයකට අපි අවතීර්ණ විය යුතු තිබෙනවා. මා විශ්වාස කරනවා ආණ්ඩුවේ කරන්නේ නැහැ කියලා. මා දන්නවා කරන්න බෑ. උදයන්ග වීරතුංගගේ නාටකෙ විදිහ බලන්න, අවුරුදු පහක් රතු වරන්තු නිකුත් කරලා තිබුණ කෙනා තමගේ මස්සිනා ජනාධිපති වූ විගස එයාපෝර්ට් එකෙන් එළියට ඇවිල්ලා CID එකෙන් ප්‍රශ්න කරලා එතෙක් ප්‍රශ්න කරලා නිලධාරි මාරු කරලා ඩොලර් මිලියන 7ක වංචාව සිදු වෙලා තිබියදී අඩුම තරමේ පොදු දේපල පනතයට නඩුවක් දාන රුපියල් 25000ක් වන රුපියල් 25000ක් වෙන සාතකේවත් අඩුම තරමේ කනේ මේ සුද්ධ කිරීමේ ව්‍යාපෘතිය. එනිසා මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? වංචා කරනවා, වංචනිකයන් ආරක්ෂා කරනවා. අන්න ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ වංචාවන්ට එරෙහිව ප්‍රබල මහජන මතයක් ගොඩනැගීම තමයි අද අපි විසින් කළ යුතු වන්නේ. දැන් මා දැක්ක විශාල ලෙස හඬ නගමින් තිබෙනවා රනිල් වික්‍රමසිංහගේ වකවානු සුද්ධ සිදුණු මහා බැංකු ගනුදෙනුව පිළිබඳව. ඔව්. ඒක සිද්ධ වුණේ පෙබරවාරි මාසේ 27. මා මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නේ මාර්තු මාසේ 16. පෙබරවාරි මාසේ 27 ගනුදෙනුව මාර්තු මාසේ 16. ගොඩක් අය දකහ ගන්න පුළුවන්. හැබැයි දින 20ක් යන මත්තෙන් මා මේ පාර්ලිමේන්තුවේ අග මුල සහිතව මේ චූදිතය මේ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමේ ප්‍රමාණය මේ මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රගේ මැදිහත් වීම මේ තමන්ගේ බෑනා ලබා තිබෙන අයිතිලාභයේ ප්‍රමාණය පිළිබඳව මේ පාර්ලිමේන්තුව කරුණු ඉදිරිපත් කළා. ඒතොර ගනුදෙනු සිද්ධ වෙලා දින 20කට පස්සේ තමයි මේ පාර්ලිමේන්තුවේ දින 20ක් යන මත්තෙන් මේ පාර්ලිමේන්තුව කරුණු ඉදිරිපත් වුණා. හැබැයි එතෙන් සිට අවුරුදු 5කට ආසන්න කාලයක් ආණ්ඩුව තිබුණා. ආණ්ඩුව හැම කෙනාම එදා ඉඳන් උත්සාහ කරේ මොකක්ද? අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සමහර අවස්ථාවල අර්ජුන මහේන්ද්‍රන්ගේ දේශන අරගෙන කෝප් සභාවට සභාන මන්ත්‍රීවරු ආවේ අර්ජුන මහේන්ද්‍රගෙන් දේශන අරගෙන. දේශන ගත්ත විතරක් නෙවෙයි කරු සභාපතිතුමනි, සමහර අවස්ථාවල කෝප් කමිටුවේ සිට SMS පණිවිඩ හරහා අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් සමග ගනුදෙනු කරා. එදා ආණ්ඩුව නියෝජනය කරපු කණ්ඩායම්. එයි තමන්ගේ මිත්‍ර වංචනිකය, තමන්ගේ මිතුරු පාර්ශවයේ හොරා, තමන්ගේ කඳවුරේ හොරා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි පෞගේ අවුරුදු 4 මාරකට අධික කාලයක් පැවති ආණ්ඩුව කටයුතු කරේ. ඒක එහෙම නෙවෙයිද? රතු වරෙන්තු නිකුත් කරලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අතිජාත මිත්‍රයා වුණොත් මම එක දවසක් පාර්ලිමේන්තුවේ දැව්වා. මේ පිළිබඳ පරීක්ෂණය යනකොට අර්ජුන මහේන්ද්‍ර ලංකාව අත්තරලා ගියා, සිංගප්පූරු ගියා. සිංගප්පූරු ගියපු වෙලාවේදී මම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් ඇහුවා. මොහු පිළිබඳ විශාල පරීක්ෂණයක් පැවැත්වෙන වෙලාවකදී ඔහු සිංගප්පූරු ගොස් තිබෙනවා, ඔහු නැවත එනවද කියලා ඇහුවා. වෙලාව මට හැන්සඩ් එක ඇති අග්‍රාමාත්‍යර උත්තරක් දෙනවා, ඔහු මගුල් ගෙදරකට ගියේ ඉක්මනිමයි කියලා. එහෙමයි තමගේ මිතුරන් ආරක්ෂා කරගත්තේ. දැන් පෞගේ අවුරුදු 4 මාරකට ආසන්න කාලයක්ම අර්ජුන මහේන්ද්‍රන්ගේ ගනුදෙනුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ මෙහෙවර කම්මල යෙදුණු කණ්ඩායමක් මේ පැත්තේ අද වාඩි වෙලා ඉන්නවා. විපක්ෂ වාඩි වෙලා ඉන්නවා. දැන් ඒකේ අනිත් පාර්ශ්වය දැන් මතුවලා තිබෙනවා. අනිත් පාර්ශ්වය මොකක්ද? ඉතා මැනවින් කබ්‍රාල්ගේ මේකේ තියෙන මැදිහත් වීමත්, ඔහුගේ ඥාතීන් මේ මූල්‍ය ආයතනවල ස්ථානගත කිරීමත්, පර්පචුවල් සමාගමට ලියාපදිංචි කිරීමේ සහතික ලබා දීමත්, පර්පචුවල් සමාගමේ අර්ජුන ඇලෝසියස්ව තමන්ගේ පුතුණුවන්ගේ මඟුල් ගෙවල් වල ආරාධිතේ බවට පත් කර ගැනීමත් සියල්ල හරහා පෙන්නු කරන්නන් කවරක්වත් නෙවෙයි. මේ අහම්බෙන් අත්වරදීමෙන් මදක වාසුදේව නානායක්කාර මහත්මයාගේ ඉතාමත් සද්භාවයෙන්, හැබැයි සද්භාවයෙන් නෙවෙයි, මෙතන චේතනාන්විත හොරකමක් තිබුණා. චේතනාන්විත හොරකම් කිරීම වමනාවක් තිබුණා. ඒ වමනාව විසින් තමයි මේ මිලියන 10,470,000 අධික අලාභයක් සහ වංචාවක් සිදු වී තිබෙන්නේ. දැන් මේක ආරක්ෂා කරන්න කොහොමද? අර්ජුන මහේන්ද්‍රන්ව පට්ට ගහන කතා කරපු අය, රනිල් වික්‍රමසිංහව හිරිය දාන්න කතා කරපු, දාන්න ඕන කතා කරපු අය අද අපේ හොරා අපිට හොඳා, අපේ කඳ උරේ හොරා අපි ආරක්ෂා කරගන්න ඕන කියන න්‍යායකට අවතීර්ණ වී තිබෙන තව තමයි පාර්ලිමේන්තු වාදී පෙන්වන්නේ. එයි එදා පාර්ලිමේන්තුවේ කෝප් සභාවට ආවේ අර්ජුන මහේන්ද්‍රන්ගේ දේශන අරගෙන. අර්ජුන මහේන්ද්‍රන්ගේ දේශන අරගෙන තමයි ආවේ. සමහර අවස්ථාවල කරු සභාපතිතුමනි, කෝප් සභාවේ නියෝජිතයින් වෙනම අරලිය ගාමන්ත්‍රී ඉදිරියට ඇස්සුණා. සාක්ෂි දරයි රංජන් රාමනායක. වෙනම අරලිය ගාමන්ත්‍රීදී කෝප් සභාවේ නියෝජිතයින් රැස්සලා කෝප් සභාවේ තමන්ගේ හොර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කළ යුතු මෙහෙමු පිළිමත දේශන දුන්නා. ඒ දේශන අරගෙන තමයි ටීවී එකට ආවේ. ඒ දේශන අරගෙන තමයි කෝප් එකට ආවේ. ඒ දේශන අරගෙන තමයි පාර්ලිමේන්තුවට ආවේ. කවුද වංචනිකයන් දේශන අරගෙන ඇවිල්ලා වංචනිකයන් ආරක්ෂා කරා? අදත් එමයයි. අද දේශන අරගෙන ඉන්නේ කාගේද? කබ්‍රාල්ගේ. එහෙම නෙවෙයිද? කබ්‍රාල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමකට තමුන් වාසලේ දේශන දුන්නේ නැද්ද? ඔබතුමා ගියද දැන්? කටියාවේ අපි මගේ මිත්‍රයා ගියා. ඔබතුමා ගියේ නැද්ද? හොඳයි. ඉතින් මේ මොකද වෙන්නේ? මේ වංචාවේ ප්‍රධාන චූදිතය වෙන කබ්‍රාල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කඳවලා දේශන දෙනවනම් ඔගොල්ලෝ පාර්ලිමේන්තුවට ගිහින් මෙහෙම කියන්න ඕන. මේක ඇතුළේ තිබෙන තත්ත්වය මේකයි. මොකද මේ සිදුවී තිබින්. අද තමුන්වහන්සේලා නිකන් රූකඩ වංචනයගේ ධනෙන් වංචනය එක්රස් කරගෙන තියෙන අති මහා ධනස්කන්ධේ නටවන්න පුළුවන් රූකඩ ටිකක් මේ පාර්ලිමේන්තුව ඉන්නේ. අර්ජුන මහේන්ද්‍රගේ දේශන අහන්න යන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු, කබ්‍රාල්ගෙන් දේශන අරගෙන ඇවිල්ලා හොරකම් ආරක්ෂා කරන්න හදන පොහොට්ටු මන්ත්‍රීවරු මෙහෙම ඉන්නේ. තමුන්වහන්සේ මහජන නියෝජිතද නැ? තමුන්වහන්සේ තවදුරටත් මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් නෙවෙයි, තමුන්වහන්සේලා කෙළ පැමිණි හොරුන්ගේ නියෝජිතයෝ. ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නේද හඬ නගන, ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනීට නියුත කණ්ඩායම්ගෙන් මේ පාර්ලිමේන්තුව සමන්විත වී තිබෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, මහා පරිමාණ වංචනිකයන්ගේ නියෝජිතයන් නියෝජනය කර පාර්ලිමේන්තුවක් ඇතුලේ තමයි අද අපිට සිදු වී තිබෙන්නේ මේ වංචාව පිළිබඳව සාකච්ඡා කරන්න. ඒකයි මේකේ තියෙන කනගාටුදායක තත්ත්වය. අපේ ප්‍රවේශය මොකක්ද? ගරු සභාපතිතුමනි, මෙතනින් කිසිසේත්ම අපිට කොළපාටට අයියකින් හොරකම් කරකට උන් ආරක්ෂා කරන්න මොකද්ද? දුඹුරු පාටද? කුරහම් පාට. කුරහම් පාට සාටකේ කණ්ඩායම හොරකම් කරනකොට ඒවට ගිනි බිඳින්නත් පමණක් සූදානම් නැහැ. මතක තබා ගන්න. හොරානම් කවුරුත් හොරා. මතක තබා. මේ හොරොන්ට පාටත් නැහැ ගරු සභාපතිතුමනි. හොරොන්ට තිබුණද පාට? ගම්මල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකය කොළපාට කියාගෙන, ගම්මල ඉන්න මහින්ද රාජපක්ෂ මහත්මගේ පාක්ෂිකය පාටයි කුරහම් පාට කියාගෙන. හැබැයි ගරු කථානායකතුමනි, මේ හොරුන්ට පාටක් නැහැ. මේ වංචනිකයන් දෙපාර්ශ්වම ආරක්ෂා කරනවා. දෙපාර්ශ්වම සුද්ධ කරන මේ වංචනිකයන් දැන් මාස තුනක් ගිහින් තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගෙන්වාගෙන ඉන්සදාගත්ත එක පියවරක් මේ පාර්ලිමේන්තුව කියන්නේ. මාස තුනක් ගොස් තිබෙනවා. ජාලිය වික්‍රමසූරිය ලංකාවට ගේ රතුවරන්තු නිකුත් කළ තියෙන ජාලිය වික්‍රමසූරිය ලංකාවට ගෙන ඉන්න ගත්තු ක්‍රියාමාර්ගයක් කියන්නේ. මොනවද කරලා තියෙන්නේ? එනිසා මේ පාර්ශ්ව දෙකම මා මේ පසුපෙළ ඉන්න අහිංසක මන්ත්‍රීවරුන්ට මේ චෝදනාව කරා. උන්ව අහිංසකයි. මම දන්නවා සමහර අයට වාහනේට තෙල් ගහ ගන්නත් විදියක් නැහැ කටියාවිද මෙහෙට. මම දන්නවා ඔබතුමාගෙන්. මම මේ ඔබතුමා කියන්නේ දන්න නිසා ගොඩක්. එයාගෙන දන්නවා. හැබැයි මේ වගේ අරක් ගත්තු කණ්ඩායමක් නෙමෙයි පක්ෂ දෙකේම. එයා මොකද කරන්නේ? මහජනක දන කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන්න ඉඩ දීලා මේ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව අදේ වංචනිකයන්ගේ ගොදුරු බවට පත්ලා තිබෙනවා. අද මේ පාර්ලිමේන්තුවේ වංචනික නියෝජිතයෝ ඉන්නේ, ජනතාවගේ නියෝජිතයෝ නෙවෙයි. අපි දන්නවා සමහර අයට තන්ද කාලට වාහන දෙන්නේ කවුද? කවුද වාහන දුන්නේ? ඩිෆෙන්ඩර් රත බෙදුවේ මහජනගේ ධනෙ හොරකම් කරපු හොරා තමයි මන්ත්‍රීවරුන්ට ඡන්ද කරන්න ඩිෆෙන්ඩර් රත දෙන්නේ. එමු නෙමෙයිද? මහජනගේ ධනෙ හොරකම් කරපු අය තමයි සමහර නාලිකාවල අයිතිකරුවන් බවට පත්ලා ඉන්නේ. මම පසු කියනනම් ඒ වගේ. ඒගොල්ලෝ තමයි තමන්ට මාධ්‍යයට කඩ ලබා දෙමින් තිබෙන්නේ. මේක අද සිද්ධ වී තිබෙන්නේ. ඒ නිසා අද ගරු සභාපතිතුම අපේ ශ්‍රී ලංකාව වංචනිකයන්ගේ හොරුන්ගේ පාරාදීසයක්. ඈත ගම්මල සාමාන්‍ය අම්මලා තාත්තලා අනේක විද දුක් දෝමනස්සට මුහුණ වෙනකොට මේ රටේ සාරේ උරාගෙන තමන්ගේ ජීවිත සුඛ විහරණ සහිත ජීවිත ගත කරන අතිශය විනාශකාරී කණ්ඩායමකගේ ගුදුරක් බවට අද මේ ශ්‍රී ලංකා මාතාව පත් වී තිබෙනවා. අද මේ ශ්‍රී ලංකා මාතාව මුහුණ දී තිබෙන ඉරණම අන් කවරක්වත් නෙවෙයි, මේ වංචනිකයන්ගේ දූෂිතයන්ගේ පාරාදීසය. ඔවුන් තමයි අද බලය හොබවන්නේ. ඔවුන් තමයි අධිකරණ මෙහෙවන්නේ. ඔවුන් තමයි පොලිසිය මෙහෙවන්නේ. ඔවුන් තමයි රාජ්‍යාතන මෙහෙවන්නේ. ඔවුන් තමයි පාර්ලිමේන්තුව මෙහෙවන්නේ. වංචනිකයන් තා දූෂිතය. ඔවුන්ගේ මුළු යටත් භාවයට පත් වෙච්ච ශ්‍රී ලංකා මාතාවක් අද අපි සතු තිබෙනවා.
කාල අවසන්යි.
මා අවසන්. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේකෙන් අපි මුදවා ගන්නවා. මම විනාඩි 22ක් තිබුණා. ඉවරයි. මා අවසන් කියන මිච්චරයි. මේ ගනුදෙනුවේ නිශ්චිත වශයෙන් කර සභාපතිතුමනි, සේවකාර සාධක අරමුදලට 109,875 ලාභයක් සිදු වී තිබෙනවා. සේවක අර්ථ සාධක අරමුදලට මේ EPF අරමුදලෙන් තමයි මේ සූදු හැමදාමත් කෙලී. මේ සේවකාර සාධක අරමුදලේ සල්ලි තමයි මේ කූට ජාවරම් කරෝ කීප දෙනෙක් අතේ බෙදුනේ. අපේ රටේ පෞද්ගලික අංශ වැඩ කරන ඔවුන්ට වැඩ කරන්න බැරි වුණාම, එක්ක හදිසි මරණයක් සිදු වුණොත්, දරුවට ඉගෙන ගන්න, අම්මට බෙහෙත් තරම් දෙන්න, තමන්ගේ වැටුවෙන් සහ ස්වාමියා එකතු වෙලා හදලා තියෙන සේවකාර සාධක අරමුදල, මේක තමයි මේ විනාශකාරී පාලකයන්ගේ සූදු කෙලින අරමුදල බවට පත්ලා තිබෙන්නේ. ට්‍රිලියන 2ක ධනයක් තියෙනවා. බිලියන 2000ක ධනයක් තියෙනවා. මේ ධනය තමයි මේ මංකොල්ල කන්නේ. සේවකාර සාධක අරමුදල සිදු වී තිබෙන පාඩුව කෝටි 9000 මිලියන 945යි. ද කබ්‍රාල් මොකද කියන්නේ? මේව ආයෝජනය කරගත් සභාපතිතුමා ආණ්ඩුව ඇත නෑ. ලියාපදිංචි නැති ආයතන වල ආයෝජනය කරා. තමන්ගේ මිතුරන්ගේ සමාගම් කඩා වැටෙනකොට සේවකර අරසාදකර මුදලින් සල්ලි දාලා වැඩි මිලට ගත්තා. රුපියල් 40ට අද තිබුණා කොටස. ඒ වෙළඳපොළේ සූදුව කෙනලා දවස් 3කින් 210ට වැඩි කරා කොටස. රුපියල් 40ක් වටින්නේ 100 කොටසක් රුපියල් 40ක් වටින්නේ. හැබැයි දවස් 3කින් අර්ජුන කවුද කබ්‍රාල්ලා මිලදී ගත්ත රුපියල් 210ට. සේවක අරසාදකර මුදලේ මිලියන 810ක මිලදී ගත්තා. පහුවදා වෙනකොට දවස් 2කින් ආය රුපියල් 40ට කඩා වැටුණා. දැන් මේ සේවක අරසාදකර මුදලෙන් තමයි මේ සියලු දූ කෙලියේදී. එනිසා ගරු සභාපතිතුමනි, මා කිසිසේත්ම මේගොල්ලගේ මේ දඬුවම් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. ඔගොල්ලෝ දෙන්නේ නැහැ. දෙන්න ඔයගොල්ලන්ට බෑ. හරිද? ඔයගොල්ලෝ හොරු. ඔයගොල්ලෝ හොරුන්ගේ නියෝජිතයෝ. ඔයගොල්ලෝ වංචනිකයෝ. ඔයගොල්ලෝ වංචනිකයන්ගේ නියෝජිතයෝ.
අරු මන්දරතුමනි,
ඔයගොල්ලන්ට මේකට දඬුවම් දෙන්න බෑ. එනිසා ගරු සභාපතිතුමනි, අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන්න, කබ්‍රාල් හිරේ දාන්න, ලලිත් කවුද උදයන්ග වීරතුංග හිරේ දාන්න, ජාලි වික්‍රමසූරිය ගෙන්නන්න, නේද? ගාමිණී සෙන්රත් ඇතුළට දාන්න. මෙම් කියන්නේ කොහොමද? මේ ඉහළ රාජ්‍ය ධාරාවම රාජ ධාරාම ගත්තොත් මහා අධිකරණයෙන් ඇප පිට එළිය ඉන්න අය. ඒගොල්ල තමයි ජනාධිපති උපදේශකවරු. ඒගොල්ල තමයි ජනාධිපති ලේකම්වරු. ඒගොල්ල තමයි අගමැති ලේකම්වරු. ඇමතුවරු කවුද? අධිකරණ විශාල චෝදනාවන් සහ ඇප පිට එළිය යන ඇමතුවරු බවට පත් වී තිබෙනවා.
ඉස්සෙල්ලා
අපේ රට අවසන් කරන සභාපතිතුමනි, දූෂිතයන්ගේ පාරාදීසය බවට පත් වී තිබෙන ලංකා මාතාව මුදවා ගැනීම වගකීමක් තමයි තිබෙන්නේ. එහෙම නැතුව මේ පාර්ලිමේන්තු හඬරගීමෙන් නම් කිසි පළක් තිබේවි කියලා මම විශ්වාස කරන්නේ. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට.
ස්තුතියි.